महेंद्र समर सिंह
ගරු කතානායකතුමනි මේ වැසිෂ ගන්නව දිහා බැලුවම තවසෙම්ම ඉතාමත්ම වැදගත් රටට අවශ්‍ය වැසිෂ ගණනාවක් අද අපි සාකච්ඡාවට භාජනය කරනවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ජනාධිපතිතුමාගේ වැසිෂය වගේම අගමැතිවරයාගේ වැසිෂය වගේම මේ පාර්ලිමේන්තුවේ ඒ විශේෂ තානාන්තර සභානායක තනතුර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර විපක්ෂ නායක තනතුර ඒ වගේම ස්වාධීන කොමිෂන් ගණනාවක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරනවා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. දැන් මගේ කතාවට යන්නට පෙර අපේ ලක්ෂ්මන් කිරියල්ල අපේ හිටපු ඇමතුමා දිගෙන් දිගටම කතා කර ස්වාධීන කොමිෂන් ගැන. එතුමාගේ තර්කය වුණේ ව්‍යවස්ථා මණ්ඩලයේ තිබුණු අවස්ථාවේදී ස්වාධීන කොමිෂන් ස්ථාපිත කරලා ස්වාධීන අන්දමින් ඒ කොමිෂන් ක්‍රියාත්මක කරන්න වාතාවරණයක් හරිගස්සලා දුන්නා. හැබැයි 20 වැනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාගේ අතට ඒ බලතල ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සභාවක් 5 දෙනෙකු සමන්විත පාර්ලිමේන්තු සභාවක් හරහා තමයි දැන් ඒ නිර්දේශ ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරයායි පත් කරන්නේ. ඒ නිසා ඒ ස්වාධීනත්වය දැන් නැති වෙලා තියෙනවා කියලා. දැන් මම මතක් කරලා දෙන්න කැමතියි අපේ කිරියල්ල හිටපු ඇමතුමාට මම ව්‍යවස්ථා මණ්ඩලයේ නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ව්‍යවස්ථා මණ්ඩලය ක්‍රියාත්මක වුණු ආකාරය ගැන මට ප්‍රායෝගිකව ඔබතුමා හරහා මේ සභාවට දැනුම් දෙන්න හැකියාව තියෙනවා. ඒ ව්‍යවස්ථා මණ්ඩලය මම පිටත්මක කියලා තියෙනවා, පාර්ලිමේන්තුවෙත් මම බය නැතුව ප්‍රකාශ කරන්න කැමති. කවදාක්වත් ස්වාධීනව තීරණ ගත්ත නැහැ කියන එක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. මොකද ඒ ව්‍යවස්ථා මණ්ඩලය කිරියල් ඇමතුමා පත් කරපු ආකාරය දිහා බැලුවා, මේ සංයුතිය දිහා බැලුවා, මේක ස්වාධීන වෙන්න බෑ. මොකද පවතින ආණ්ඩුවට තමයි අවසානයේදී බහුතරය හිමි වෙන්නේ. විශේෂයෙන්ම සිවිල් සමාජය නියෝජනය කරන්න 3 දෙනෙක් පත් කරනකොට අපි දන්නවා ඒ පළවෙනි ව්‍යවස්ථා මණ්ඩලයේ ගරු කතානායකතුමා පත් කරපු අවස්ථාවේදී එවකට හිටපු අගමැතිවරයායි එවකට හිටපු විපක්ෂ නායක හැටියේ සම්බන්ධ මන්ත්‍රීතුමයි මේ දෙපළ කතා කරලා තමයි හැම දෙයක්ම කරේ. එතකොට ඒ අයට උවමනා සිවිල් සමාජයේ 3 දෙනෙක් තමයි පත් කරේ. අතසෙම්ම මම 3 දෙනාටම දෝෂාරෝපණයක් එල්ල කරන්නේ නැහැ. හැබැයි ඒ 3 දෙනාගෙන් බහුතරයක් මට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් හැම වෙලේම අගමැතිවරයා හිටපු අගමැතිවරයා කියපු විදිහට තමයි ඡන්දේ ප්‍රකාශ කරේ. අපි නොයෙකුත් අවස්ථාවලදී අපිට ඡන්දේ ගන්නත් සිද්ධ වුණා. ඒ ඡන්දේ ගත්ත අවස්ථාවලදී මම හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතය හැටියට ව්‍යවස්ථා මණ්ඩලයේ වාඩි වුණේ. අපි නොයෙකුත් අවස්ථාවලදී හිටපු ජනාධිපතිවරයා එවපු නම් ව්‍යවස්ථා මණ්ඩලයෙන් පදනමකින් තොරව අර සිවිල් සමාජයේ 3 දෙනාගේ ඡන්දෙත් අරගෙන බහුතරයක් තියෙනවා කියන එක පෙන්නලා ඒ අයට උවමනා ආයව තෝරාපත් කරගන්න ගත්ත තීරණ අවස්ථාවලදී අපි ඡන්දවලට ගියා. ඒ ඡන්දවලට ගියාම ඇත්ත වශයෙන්ම අර බහුතරය හිමුණු ආණ්ඩුව පැත්තට තමයි හැම වෙලෙම ජයග්‍රහණ හිමි වුණේ. දැන් හොඳ මේ ප්‍රායෝගික උදාහරණයක් මම දෙන්නම්. කිරෙල් ඇමතුමා පොලිස් ප්‍රතිවරයා කොහොමද පත් කරේ? ජේෂ්ඨත්වය දිහා බැලුවේ නෑනේ, සුසුකම් දිහා බැලුවේ නෑ, පර්සනල් ෆයිල් දිහා බැලුවේ නෑනේ. ජේෂ්ඨය හැටියට ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ හිටියේ අද ඔම්බුඩ්ස්මන්වරයා හැටියට කටයුතු කරන වික්‍රමසිංහ මහත්තයා. එතුමා තමයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති හැටියට කටයුතු කරේ. හැබැයි එතුමාට දුන්නේ නැහැ. එතුමාට දුන්නේ නැත්තේ එතුමා කාලයක් හිටපු අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂක ප්‍රධානී හැටියට කටයුතු කරපු නිසා සැකයක් ඇති කරගත්තා. එතුමා සුදුසුකම් එතුමාට සිල් සුදුසුකම් තිබ්බත් එතුමාට පොලිස්පති තනතුරු දුන්නොත් එතකොට පාලනය කරන්න බැරි වෙනවා කියලා ආණ්ඩුවට. එතකොට ඡන්දයක් තිබ්බා. ඒ ඡන්දය තිබුණු අවස්ථාවේදී සුළුතරයයි අත වශයෙන්ම වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දුන්නේ. බහුතරයේ ඡන්දය දුන්නේ අගමැතිතුමා කියපු ආකාරයට. ඉතින් අත වශයෙන්ම මට විනාඩි 15 ඉක්මනින් අහන්න. මම ඒ වෙලාවේ හිටියේ නැහැ.
ආ ඒක තමයි.
මම උනේ නැහැ. මම ඒ වෙලාවේ හිටියේ නැහැ. ඔව්. නැයිද ඒක වෙනම දෙයක් නේ. මාව මේ කිරියල්ල ඇමතුමා මාවපත් කරේ හිටපු ජනාධිපතිතුමා. ඔබතුමාලා ගෙන ආය කියන්නේ නෙවෙයි.
කිරියල්ල මන්ද.
එතකොට මේ කතානායකතුමා මේක පොයින්ට් වල ඕනේ නෙවෙයි, ක්ලැරිෆිකේෂන් එකකුත් නෙවෙයි. මෙතුමාට මේ දේශපාලන වශයෙන් මොකක්ද කියන්න ඕන වුණා වෙලා මෙතුමාගේ වැඩේම ඔහොමයි. හැම වෙලේම මෙතුමා ඕකමයි ඇදලා ගන්නෙ.
ඔබතුමා කතා කරන්නේ.
ඉතින් මම ඕවා ගණන් ගන්නේ නැහැ. හැබැයි මම කියන්න ගත්තේ ඇත්ත වශයෙන්ම ඒ කාල පරිච්ඡේදෙ මම හිතුවා අපි හොඳටම දන්නවා මොකද එතන වුණේ කියලා. ඒක තමයි දිගටම ක්‍රියාත්මක වුණේ. ඒ නිසා කිරියල්ල මහත්තයෝ මන්ත්‍රීතුමා ඔය මේ දන්නේ දේවල් ගැන කතා කරන්න යන්න එපා. හරිද? ඔය ව්‍යවස්ථා මණ්ඩලයේ කවදාක්වත් ස්වාධීනව තිබෙත් නැහැ. අනිත් එක අද මේ අරන් තියෙන තීරණය 20 වෙනි සංශෝධනයේ හරහා තිබුණු தත්ත්වයේ යලිත් ස්ථාපිත කරන්න. මේ අවුරුදු ගානක් තිස්සේ ජයජාවලේ නාපීතුමාගේ ව්‍යවස්ථාවයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ අදත්. ඒ නිසා මේ ඔබතුමන්ලා මෙතන හැවිල්ලගෙන ලොකුවට කතා කරන්න එපා. මේ 19 වෙනි සංශෝධනය අපි දන්නවා මේ හදපු එකකුත් නෙවෙයි. හරිද? අපි දන්නවා ඕක කවුද හැදුවේ කියලා. ඉතින් ඒවා ඒ 19 වෙනි සංශෝධනය ෆේල් ඇත්ත වශයෙන්. ඒ ෆේල් වුණ නිසා තමයි 20 වෙනි සංශෝධනය ගෙනත් නැවත වරක් මේ රට හරියට පාලනය කරන්න දැන් කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. අනිත්‍යව ගැන එතුමා ඉදිරිපත් කරපු අනිත් දේවල් ගැන අනිත් අය කතා කරයි. මම කතාවට ගියාම ගරු කතානායකතුමනි, අපි දකිනවා දැන් අවුරුද්දකට පෙර ජනාධිපති මැතිවරණයේ තිබුණු අවස්ථාවේදී මේ රටේ ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය වුණේ, මාතෘකාව වුණේ ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව බිඳ වැටිලා බොහොම අවනිශ්චිත තත්ත්වයක් තිබුණු අවස්ථාවේදී තමයි ජනාධිපති මැතිවරණය පවත්වන්න කටයුතු කරේ. එතකොට අපි දන්නවා අවුරුදු 30ක යුද්ධය ඉවර කරලා නැවත වරක් මේ රටේ සාමයක් ස්ථාපිත කරලා ලෝකේ දැකලා තියෙන ධර්ම ත්‍රස්තවාදය ඉවර කරලා දාලා, අතුගාලා දාලා හිටපු අපේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එළිතර නායකත්වයෙන් ඒ ස්ථාපිත කරපු සාමය අවුරුදු 5ක් යන්නට පෙර අප්‍රේල් 21 වෙනිදා ඒ ප්‍රාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත් වෙනවා කියන එක අපි දැක්කා. විනාශයට පත් වුණා කියන එක අපි දැක්කා. ඒත් වශයෙන්ම ජනතාවගේ හිතේ විශාල බයක්, සැකක් නැවතවරක් ඇති වුණා. ජනතාව හිතන්න පටන් ගත්තා අපි නැවතවරක් බස් එකකට යනකොට කොයි වෙලාවේ බෝම්බයක් පිපිරෙයිද කියලා හිතන්න වෙයිද කියලා. අපි දුම්රියක යනකොට කොයි වෙලාවේ බෝම්බයක් පිපිරලා අපේ ජීවිත නැති වෙයිද, අපේ දූදරුවන්ගේ ජීවිත නැති වෙයිද කියන බිය සැකේ ඇති වුණා. අපි දන්නවා ඒක බොහොම සැලසුම් සහගතව කරපු වැඩක් කියලා. අපි දන්නවා ඒ වගේම ඒ පිළිබඳ තොරතුරුත් ලැබුණා කියලා. ඇත්ත වශයෙන්ම අහවල් දවසේ ඒ ප්‍රහාරය එල්ල වෙනවා කියන එකත් ජාත්‍යන්තර බුද්ධිංශ අපේ බුද්ධිංශවලට දැනුම් දුන්නා. හැබැයි කවුරුත් ඒකට හරියට පියවරක් ගත්තේ නැහැ. ඉතින් ජනතාව අතර විශාල බියක්සකක් ඇති වෙලා ජාතික ආරක්ෂාව නැවතක් ස්ථාපිත කරන්න කියන එල්ලීම තමයි ජනතාව ප්‍රධානම ඉදිරිපත් කරේ. ගෝතාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා දැන් දවස් දෙක තුන දුරදී එතුමා ජාතික අමතපු අවස්ථාවේදී එතුමා ඉදන් කිව්වා, මම ඒ වෙලාවේ ඒ කාලේ යන එන තැන ජනතාව මගෙන් ඉල්ලුවේ රට ආරක්ෂා කරලා දෙන්න කියලා. ඔය ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිහා බල්ලා ජනතාව දැක්කා කෙලින් වැඩ කරන දේශපාලක්ෂෙන්. රටේ නායකත්වයට සුදුසු ජාතික ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දෙන්න පුළුවන් නායකයෙක් ජනතාව දැක්කා. එතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ ගෙනිච්ච වැඩපිළිවෙල නිසා අවුරුදු 30ක යුද්ධය ඒ ලෝකේ දැකලා තියෙන ධර්මතස්තවාදය අවසන් කරන්න අපිට ඉඩ අවස්ථා ලැබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කවදාවත් සැලුන්නේ නැහැ. එතුමා ඒ කාලය තුලදී එඩිටරව ඒ සියලුම අභියෝගවලට මුහුණ දුන්නා. එතුමා මේ ලක්ෂණ කිරියල්ල ඇමතුමා කියනවා වගේ ජාත්‍යන්තර ප්‍රජාව ෂේප් කරන්න ගියේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැම වෙලෙම හිතුවේ රට ගැන, රටේ අවශ්‍යතාවය ගැන, මේ රටේ ජනතාව ගැන. එතුමාගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය පොම්බන්න ගියේ නැහැ එතුමා. මේ රට පාවා දීලා. මම ඔබතුමාට හොඳ උදාහරණයක් කියන්නම්. එක්තරා අවස්ථාවකදී මට ඒ කාලේ මම ආපදා ගමනා කරන මානව හිමිකම් ඇමතිවරයා මට එන්න කිව්වා අල්ලේගහ මන්දිරයට. උදේ මම ගිහාම එතන ගෝතාභය ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට හිටියා, බැසිල් රාජපක්ෂ ඇමතිතුමා හිටියා. මටත් වාඩි වෙන්න කිව්වා. විදේශ දූත පිරිසක් ආවා. මම කියන්නේ යන්නේ නැහැ රට මොකද්ද කියලා. ලෝකේ බලවත්ම රටක තානාපතිවරයාත් එක්ක ආවේ දූත පිරිස. එයා වාඩි වෙලා ජනාධිපතිතුමා අහනකොට ඇයි මාව හම්බෙන්න ඔබතුමාලා ඉල්ලුවේ කියලා ඒ තානාපතිවරයා ඉඳන් කිව්වා, කමුණාංශේලා ඔබතුමා දන්නවා දැන් අර නන්දිකඩාල් තීරුවේ ලක්ෂ ගාණක් සිවිල් ජනතාවක් හිර වෙලා ඉන්නවා. මේ සිවිල් ජනතාවට යන්න දෙන්නේ නැහැ එල්ටීටී සංවිධානයේ එළියට මිනිස් පල්ලියක් හැටියට පාවිච්චි කරනවා. අපේ නැවක් තියෙනවා කිට්ටුව, මේ නැව අපිට ගේන්න අපේ මුහුද තීරුවට එන්න අවසර දුන්නොත් ජාත්‍යන්තර රතුකුරු සංවිධානය මෙහෙවීම යටතේ මේ සිවිල් ජනතාව ඒ නැවට පටවලා ගිහිල්ලා තිරිගුණාමලයේ අපිට ආරක්ෂා සහිතව ඇරලන්න පුළුවන්, බාන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාගේ අවසරය විතරයි අපිට ඕනේ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කායි දෙහවත් බැලුවේ නැහැ උත්තරයක් ගන්න. එතුමා ඒ වෙලාවේ තානාපතිවරයාට කිව්වා, ඔබතුමාගේ යෝජනාව ගැන මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි තවත් බලවත් රටක්, මම ඒ රටේ නම කියන්නේත් නැහැ, තවත් බලවත් රටක් අපිට කිට්ටු රටක් මගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒගොල්ලන්ටත් නැවක් ගේන්න ඉඩකඩ දෙන්න කියලා මේ සිවිල් ජනතාව ගෙනියන්න. ඒ නිසා මට මේ වෙලාවේ උත්තරයක් දෙන්න බෑ. මම ඒ ආයතන එක්කත් කතා කරලා ඔබතුමාට මම පස්සේ කියන්නම් කියලා. ඉතින් එතනින් ගැස්සීම ඉවර වුණා. ඉතින් මම ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඇහුවා, ඇත්තද මෙහෙම ආවල් රටක් නැවක් දෙන්න, නැවක් ගේන්න ඉල්ලීමක් කරේ කියලා, කරලා තියෙනවා කියලා. එතකොට හිනා වෙලා මට පිටු තට්ටුවෙන් දාලා කිව්වා, මහින්ද ඇමතුමා මම ඒක කිව්වේ අපි නැවක් ගේන්න ඉඩකඩ දුන්නොත් මෙයාට ඔය නැවට සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි නගින්නේ, එල්ටීටී නායකයොත් නගිනවා. එල්ටීටී නායකයොත් ඔය නැවට නැගලා මහමූදේ මොනවා වෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ එකට මෙහෙම දෙයක් මම කියලා. මම ඒක ඒ ඉල්ලීම ඒ වෙලාවේ අයින් කළා දැම්මේ ඒ හේතුව නිසයි කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා. දැන් බලන්න කතානායකතුමා, එවැනි ඍජු පිළිතුරක් ඒ වෙලාවේ දුන්න නිසා තමයි අද ඒ මිනිමරු ප්‍රභාකරන් අපේ ජීවිතවල ජීවිතුන් අතර නැත්තේ. නැත්තම් ප්‍රභාකරන් දුන්නා කියන ඔය නැවට මහමුදේ අපිට ඒ නැව් පිටිපස්ස යන්න බෑ අපේ නැව්වලට. එතකොට මේ වගේ ඍජු තීරණ අරගෙනයි යුද්ධ ජයග්‍රහණය කරේ.
කාලය අවසන්.
මට විනාඩි දෙකක් දෙන්න. ඒ වගේම මම කියන්න කැමතියි ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් ඒ වගේ ඍජුව හැසිරුණු නායකයෙක්. මට වෙලාවක් නැහැ. නැත්තම් මට තවත් එතුමා ගැනත් ඇත්ත වශයෙන්ම නොයෙකුත් දේවල් කියන්න ඕනේ. පසු වෙලාවක මම කියන්නම් එතුමා කටයුතු කරපු ආකාරය. ඒ විශ්වාසය මත තමයි ජනතාව 169 ඡන්දය ලබා දීලා එතුමාට අවස්ථාව දුන්නේ. අවසාන වශයෙන් ගරු කථානායකතුමනි, අපි මෙතුමා කිරියල් ඇමතුමා ජාත්‍යන්තර ප්‍රජාව යාළු කරගන්න ඕනේ, ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක හොඳින් ඉන්න ඕනේ කියලා කිව්වා. ඔය ජාත්‍යන්තර ප්‍රජාව යාළු කරගෙන තමයි 2015 රටට අයහපත් අහිතකර රට පාවා දුන්න යෝජනාව සම්මත කරගත්තේ ජෙනීවා මානව හිමිකම් කවුන්සිලේ. ඒකට හිටපු ජනාධිපතිවරයා දන්නෙත් නැහැ. ඇමතිවරයෙක් ගිහිල්ලා ඒ අපේ රට කෝස්පොන්සර් කෙනෙක් ඇටියට, සමානුග්‍රහකෙක් ඇටියට සම්බන්ධ කර මේ කරනකම් මෙහාට ආවන් පස්සේ තමයි එතුමා දන්නේ. එතුමා දන්නේ නැහැ විදේශ විනිසුරු ලංකාවට ගෙනත් අපිට මේ ත්‍රස්තවාදය තුරන් කරන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු අපේ රණවිරුවන්ව පාවා දෙන්න පීවරක් ගත්තා කියලා යෝජනාව හරහා. දැන් ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන්නා ජනාධිපති මැතිවරණයේදී ඒක ඉවත් කරනවා කියලා. එතුමා මාස 6ක් ඇතුළත දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් මටත් යන්න කිව්වා. ඒ ගමනට මමත් ගියා. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමත් එක්ක අපි ගිහිල්ලා ජෙනීවා ගිහිල්ලා ඍජුව දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ප්‍රකාශයක් කරලා මානව හිමිකම් මහ කොමසාරිස්වරයාත් වෙරියත් හම් වෙලා අපි කිව්වා අපිට මේක පිළිගන්න බෑ. මේක ව්‍යවස්ථාවට පටහැනි. මේ යෝජනාවට ශ්‍රී ලංකාව සම්බන්ධ කරනකොට කැබිනට් අනුමැතියක් කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව අනුමැතිය ගත්තේ නැහැ.
විනාඩි දෙකක් වැඩිපුරම්
තියෙනවා. අපේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මේ දෙකම කරන්න කියලා. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා කැබිනට් අනුමැතිය ගත්තා. එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ කැබිනට් අනුමැතිය පාර්ලිමේන්තුවට දැන් දුන්නා. ඊට පස්සේ තමයි එතුමයි මමයි ජෙනීවා ගිහිල්ලා අපි ඒ කටයුත්ත කරේ. ඉතින් ඒ වගේ පාවදීන් කරන්න ජාත්‍යන්තර ප්‍රජාව යාළු කරගන්න අපි සූදානම් නැහැ. හැබැයි අපි හැමොත් එක්කම ගනුදෙනු කරන්න සූදානම්. අපි කාවත් කොන් කරන්න අපි සූදානම් නැහැ. අපිට ඕමනා නැහැ කරන්න. අපිට ෆේවරිට්ලා නැහැ. අපිට ඕනේ හැම රටක් එක්කම ගනුදෙනු කරන්න, හැම රටකින්ම ලංකාවට ගන්න පුළුවන් දේ උපරිම වශයෙන් ගන්නයි අපි කටයුතු කරන්න හැම වෙලෙම පියවර ගන්න සූදානමින් ඉන්න කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරමින් ඉදිරියේදී ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් අපේ රජය හරහා ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න අපි අපගැප වෙලා කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ මතක් කරමින්.
බොහොම ස්තුතියි හොනබල් හරින් ෆර්නැන්ඩ්.
ගරු කථානායකතුමනි, ඔක්තෝබර් මාසේ 22 බ්‍රහස්පතින්දා 20 සංශෝධනය සම්බන්ධව විවාදයට මම එකතු වුණා. මගේ ලැබිච්ච කාලයේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් නිසා මං එදා සභාවට යෝජනා කරා මගේ කතාව සභාගත කරන්න, හැන්සාට් ගත කරන්න කියලා. මගේ මං කතා කරපු ටික විතරයි හැන්සාට් ගත වෙලා තියෙන්නේ. අර මගේ කතාව හැන්සාට් ගත කරන්නකොට ඒක මේ හැන්සාට් එකට
ඒක මන්ත්‍රීතුමා මේ සභාවේ නීතිය මේ සභාවේ කතා කරපුවා විතරක් හැන්සාට් ගත කරන්න, අනිත් ඒවා පුස්තකාලේ තැම්පත් කරන්න කියලා. ඒ කටයුත්ත කළා තියෙනවා.
බොහොම ස්තුතියි.
Honorable Speaker, today I would like to make my speech in English and Sinhala both, and I would like to touch the topic today under the President's budget, the portfolios that I held as a Minister of Telecommunication and Digital Infrastructure. Honourable Speaker, I was the first digital minister in the cabinet, I think, which was formed the Apalne government. However, there are two positives I see with President's Act of wanting to keep the ICTA, SL Cert, and the TRC under him. But it also brings me a few doubts, whereas how can the TRC, being the regulator, and the telecommunication industry as the operator, both be under one person? Honourable Speaker, Deshapalane Tula, මම දැක පහුගිය කාල වකවානුව තුලම digital කියන වචනේ පිළිබඳව ලංකාවට මතකේ හරියට අවබෝධයක් තිබ්බද කියන ප්‍රශ්නේ තියෙනවා. මම මුලින්ම ගරු කතානායකතුමාගේ ඉල්ලීමක් කරනවා අද වැදගත් කතාවක් කරන්න හදන්නේ මඩ ගහන්න හදාවක් නෙමෙයි කරන්න හදන්නේ. ඒ නිසා ඒකට අවස්ථාව ඔබතුමා සලසා දෙයි කියලා ජනාධිපතිතුමාටත් මේක වැදගත් වෙයි. එතුමාගේ අමාත්‍යංශයේ දෙයක් කතා කරන එතුමා මෙතන ඉන්නවා නම් ගොඩක් වටිනවා කියලා මම හිතනවා කොහේරි කාමරයක ඉඳන් බලන් ඉන්නවා නම් හොඳයි කියලා. මොකද වැදගත් සාධනීය කරුණු කිහිපයක් ඉදිරිපත් කරා. The world's buzzword is digital. Everybody talks about digital. But what does digital mean? How many of us know in this house? මොකද්ද digital කියන්නේ කියේ වචනේ තේරුම කවුරු හරි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කැමති නම් අත උස්සලා උත්තරයක් දෙන්න පුළුවන් අපි මේක ඉස්සමත් වැදගත් සභාවකයකට කටයුතු. මොකද්ද digital කියන වචනේ තේරුම? නෑ කියන්න ඔබතුමා දක්ෂ වැඩෝ ටික ඉන්න පැත්තනේ. මොකද්ද වචනේ තේරුම? ඈ ගුරුතුමා ඔක මං කියලා දුන්නනේ මගේ පැත්තේ ඉන්නකොට කුට්ටි ගරු කතානායකතුමනි ඩිජිටල් කිව්වම ඉට්ස් නම්බර්ස් සිංහලෙන් කිව්වොත් ආංකන කියන අපබ්‍රංශයි මට පළවෙනිම ඔය හැමතිකම දීලා මහියංගනේ ගියා මම කල්පනා කරා කොහොමද මිනිසුන්ට ඩිජිටල් කියන වචනේ තේරුම් ගන්න කියලා පස්සේ මම මල්ලසේ කියලා ඩිස්ෂනරි පොත ගත්තා ඒක තිබ්බ අන්තිමට ඇඟිලි වලින් කරන කියලා දැන් මම අල්ලගත්ත වචනේ ගමට අරන් ගිහලා මං කිව්වා ඔබේ ලෝකය මම ඇඟිලි තුඩු දෙකට ගෙනත් දෙන වචනේ තමයි ඩිජිටල් කියන වචනේ කියන්නේ අපිට බොහෝ මඩ ගන්නවා ඩිජිටල් කියලා කියන දන්නේ නැහැ මූ මොකද්ද කරේ බැලුමක් ගියා උඩ ගියා වැටුණා කියලා නොදකින් ඒ ගොංකමට කියන කතා කරු කතා නායකතුම අද Google බැලුම තිබුණා නම් ඒ Google loan කියන ප්‍රොජෙක්ට් එක මං කෙලින්ම විවෘතව කියනවා ඒක කඩකප්පල් කරේ එවකට තිබු ජනාධිපතිවරයා TRC ගේ යටතේ තිබුණේ ඒ Google loan ප්‍රොජෙක්ට් එක ලෝකේ දිනම හොඳම 100 best 100 innovations වලින් පළවෙනි 10 තියෙන එක ඒ Google loan එක ලංකා රජයේ අඬුවෙන් 75ක් ගෙව්වේ නෑ ගරු කතානායකතුමනි. ඒ Google loan ප්‍රොජෙක්ට් එක ගෙනාවු වෙලාවේ මට අවස්ථාවක් තිබුණා ලංකාවෙන් ඉඳලා ගිහිල්ලා සිලිකන් වැලියට ගිහිල්ලා Google ආයතනයේ අයිතිකාරයා පෞද්ගලික මුණ ගැහෙන්න. ඒ පුද්ගලයා ලංකාවේ ආර්ථිකයට වඩා ලොකුයි. තනි පුද්ගලයා සර්ජි බ්‍රින් කියන. ගරු කතානායකතුමනි දේශපාලනයේ වෛරය මේ තාක්ෂණයට ගේන්න හොඳ නෑ. The fourth industrial revolution revolves around information communication technology ICT ඒත් අපි අද ජනාධිපතිතුමා මිලියන 15ක් බිලියන 15ක් බිලියන 15ක් TRC එකට වෙන් කරලා දෙනවා 4G දෙන්න හැබැයි අර බැලුමේ වැඩේ කරා නම් ඔය නිකන් hina වුණාට බැලුම වැඩේ කරා නම් හැම ලංකාවේ කිසිම තැනක white space එකක් නැතුව 4G තාක්ෂණය දෙන්න තිබුණා හැබැයි ඒකට දුරු ජනාධිපතිවරයා එයාගේ මල්ලිව සභාපති කරලා ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ මාව නම් මාත්‍ර ඇමති කරලා අන්තිමට ඒ වැඩ කටයුතු කරගෙන යන්නට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. ඒවල සංඛ්‍යාත තියෙනවා. ස්පෙක්ට්‍රම් එක අපිට දෙන්න තුමා අතහැරියා. දැන් අද කෙන්නියාවේ ඒ ව්‍යාපෘතිය ලංකාවෙන් ගලවලා ගිහලා කෙන්නියාවට දීලා මුළු කෙන්නියාවම 4G තාක්ෂණය දිනනවා. අද බලන්නේ කොච්චර වටිනවද නෝද මේ වෙලාවේ ළමයි Zoom එකෙන් පන්ති කාමරවල කන්නේ. ලොක්ඩවුන් එකක් තියෙන වෙලාවේ work from home සංකල්පය ගේන්න තිබුණා කරු කතානායකතුමනි. අපි මොනාද කරේ කියලා නෝ ඔය fiber optic කියන තාක්ෂණය යාපනයට යනකම් ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ගෙනල්ලා ඒක ස්ථාපිත කරේ ගරු කතානායකතුමනි අපේ කාලය තුලදී. ගරු කතානායකතුමනි අපේ ආණ්ඩුව තමයි විවේචන ගන්න ඕන දැනදී විවේචන ගන්න මම පැකිලෙන්නේ නැහැ මම එදා ආණ්ඩුවේ ඉද්දි තේදීම කිව්වා. එදා ඉස්සෙල්ලාම පන්ති කාමරවලට ඩිජිටල් පන්ති කාමර ගෙනල්ලා ඒ ව්‍යාපෘතිය ගෙනල්ලා ඔබතුමාලා ඕනනම් ඕන කෙනෙක්ට මම කුට්ටි ඉන්නවා කුට්ටි මම හිතන්නේ ඒ කාලේ මාත් එක්ක හිටියේ. ඒ කාලේ මාත් එක්ක ඒක ඕපන් කරන්න ඉස්කෝලටත් ගියා. ලංකාවේ රෝයල් කොලෙජ් එකවත් නැති ඩිජිටල් පන්ති කාමරයක් විසාක ඉස්කෝලේ බදුල්ල අපි හදලා තියෙනවා. ඒක සම්පූර්ණ නූතන තාක්ෂණයෙන්. හැබැයි එතකොට තමයි මම රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනල්ලා කිව්වේ හැම ළමෙට්ටම ටැබ් එකක් දෙන වැඩපිළිවෙලක් අපි කරමු කියලා. නියම වැඩේ කියන්නේ මේ වගේ බජට් එකක් යනවා.
ව්‍යාපෘතිය ගෙනාවා. මයික්‍රොසොෆ්ට් ආයතනෙන් සියලු දේ හදලා ඔක්කොම කරලා තිබ්බා. හොරගම් කරන්න කිසිම දෙයක් බැරි තාමත්ම විවෘත ක්‍රමවේදයක් ගෙනාවා. බජට් එක යනකොට නම් ඩිජිටල් අමාත්‍යාංශය යටතේ තමයි මේක එන්න ඕනේ. බජට් එක අපේ ඒ කාලේ උදල් ඇමතුමා කියන් යනවා අන්න ප්‍රොජෙක්ට් එක දීලා අධ්‍යාපන අමාත්‍යාංශයට එතනින් එක එහෙම්මම කෙලවලා ගියා. මොකද දැන් ඩීල් ගහන්න. ඒ පැත්තේ ඩීල් මේ පැත්තේ ඩීල් නැහැ කියන්නේ. හොරු හිටියම පැත්තේ. කරු කතා නැග දුන්නේ හැබැයි ඒකෙන් අද දුක් විඳින්නේ මේ රටේ ඉන්න අහිංසක ළමයා. මට මතකයි මම බදුල්ල ඉස්කෝලේ ගිහිල්ලා මේ තාක්ෂණය පෙන්නපුවම ඒ දුවෙක් නැගිලා කිව්වා අපිට අද රෝයල් කොලේජ් එකේ විසාකායකේ සිරිමාවකේ ළමෙක් එක්ක හැප්පෙන්න හයිය දෙනවා. මොකද ඉගන්නන්නේ අච්චුපුතෙන් නෙමෙයි කරු කතා නැග දුන්නේ. තාක්ෂණයේ තියෙන ලෝකෙක අපිට උනත් පොතේ ලියද්දි අපේ ඉස්කෝලේ යන කාලේ මොනවද කොල්ල කරන්නේ? එක්කෝ ඉරනවා අච්චුපොත, රොකට් එකක් හදනවා, බෝට්ටුවක් හදනවා. හරි, ඉගෙන ගන්න නැති එක ඉගෙන ගන්නවා, ඉගෙන ගන්න එකයි කරනවා. හැබැයි ළමෙක්ගේ අවධානය යොමු කරන්න පුළුවන් නම් ඩිජිටල් ක්‍රමවේදයෙන් අන්න දරුවා එතන හිට වෙනවා. කරු කතානායකතුමනි, අපි මොනවද කරේ කියලා අහපුවම පාදිසි ලේකම් කාර්යාල සියලු පාදිසි ලේකම් කාර්යාල වලට ෆයිබර් ඔප්ටික් තාක්ෂණය දීලා තියෙනවා. යාපනය දක්වා ඒක දිසාපතිතුමාලා කොළඹට ගෙන්නන්න ඕනේ. වීඩියෝ කොන්ෆරන්සින් ගෙන් කතා කරන්න පුළුවන්. ඒ යන තෙල් වියද මේ සියලු දේ ඩිජිටල් කරන තුලින් ඉතුරු වෙනවා. අපි ඩිජිටල් ඇඩෙන්ටිටියක් කියලා එකක් ගෙනාවා. ඒකත් කඩා කප්පල් කරා. කරුමෙම වුණේ වෙන මොකුත් නෙමෙයි. අර සභා ආණ්ඩුව කාපු එකෙන් අපි මොකක් හරි හොඳයක් ගෙනාවොත් ඒක කරන්න දුන්නේ. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කිව්වයි කියලා ගොඩක් මිනිස්සු සමාලෝචන මට බයිනවා. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කිව්වේ වෙන හේතුවකට. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශේෂ සම්මාර්ථකෙන් එකක් පාස්. දෙපැත්ත පැනපුන්ට කෙළුවා හොඳටම. Taman එක හිටපු පෝට්ටුවේ 50ට සැලකුවා. අනික් කට්ටිය පස්සට ගම. ඒක තමයි වෙච්ච හොඳම දේ මම දැක්කේ. මොකද අපිව කාලා මම දැක්කයි මේ පෙරේද අර චීත් ඇමති කෙනෙක් දීලා තියෙනවා ජාතික කෝඩියක් print කරලා ඒකත් ෆොටෝ එකක් අල්ලලා ජනාධිපතිතුමාට දෙනවා මගේ බැලුමක් උඩ අරගෙන බලන්න. නොදකින් දන්න මගුලක් කියවන්න ඕනේ. එහෙටම අිනවා මෙහෙටම අිනවා පැන පැන ඉඳලා දේශපාලනේ දන්නේ නැති තාක්ෂණය ගැන දන්නේ නැති දෙයක් මෝඩ කතා කියනවා. සිංහයාගේ කඩුව අල්ලපු හැටනම් අපි දැක්ක ජාතික කෝඩියක් කොහොමද කඩුව අල්ලන්නේ එහෙම තමයි. ගරු කතානායකතුමනි, I would like to bring your attention during hard time 150,000 fiber optic connectivity points were introduced. More than 800 government institutions were connected. Government institutions connect වෙනවා කියන්නේ මොකද කරු කතානායකතුමනි? මේ අපි ෆයිල් කවර ෆයිල් කවර ෆයිල් ගාලා ෆයිල් කාමර දානවා වෙනුවට ඩිජිටල් ක්‍රමවේදයෙන් ෆයිල් එක ස්කෑන් කරලා දාගන්න පුළුවන්. කොච්චර ලොකු ඉතුරුවක්ද, කොච්චර ලොකු ඉඩක්ද මේ සියලු දේ අපි plan කරා, plan කරේ නැත්තේ නැහැ. ස්කූල් වයිෆයි ඉස්සර තිබ්බේ ADSL කියන කනෙක්ෂන් එකක් පාසල් වල දරුවන්ට. අද පාසල් වලට ඉන්ටර්නෙට් එක තමයි අත්‍යවශ්‍යම. අපි ඒ තාක්ෂණයේ ටැබ් එක දෙනකොට ඊශ්‍රායලයට ගිහිල්ලා වෙනම ටෙක්නොලොජියක් ගෙනම ළමයි, මම දැක්කනේ ඒ කාලේ ඇමතිවරේ කිව්වනේ ළමයි වඳ වෙනවා ටැබ් එක දෙන්න එපා කියලා. මේ දැන් ඉන්න ආණ්ඩුවේ ඉන්න ඇමතිවරේ කැබිනට් එකේ ඒ කාලේ ටැබ් එකේ ප්‍රොජෙක්ට්. අද ඇත්තට හිතලා බලන්න දින 60යි ඉස්කෝල තිබිලා තියෙන්නේ. දින 60යි මේ අවුරුද්දටම ඉස්කෝල තිබිලා තියෙන්නේ. හැබැයි ඒ ටැබ් එක දීලා තිබ්බනම් අද ළමයි ඔක්කොම විශ්වවිද්‍යාල මහලාව කරන්නේ නැද්ද? මගේ දුවත් මේ අවුරුද්දේ ඕලෙවල් ලියනවා. ඒ ඕලෙවල් ලියන්නේ ජනවාරි මාසේ. හැබැයි කොළඹ ළමයින්ට මොන හරි සම්පත් තියෙන නිසා පුළුවන් අපේ ගමේ ළමයා කොහොමද ඉගෙන? කොයිද තියෙන අන්තර්ජාලය? කොයිද කරලා තියෙන ටැබ් එකක්ද? ජින්ගරු කතානායකතුමනි, අපි මේ වියදම් කරන අනවශ්‍ය මුදල් මේ දරුවන්ගේ අධ්‍යාපනයට ගේන්න අපි ක්‍රමවේදයක් හදලා තිබ්බ කරු කතානායකතුමනි. ඒ වගේම මං අහගෙන කිව්වා මම අපි කොයිද ෆ්‍රී වයිෆයි දුන්නේ කියලා. මම දින 100ේදී හිටියේ මහා ඇමතිවරණ ඌව බලාදේ. ඊට පස්සේ තමයි අගෝස්තු මාසේ ඡන්දයෙන් පස්සේ තමයි මම ආවේ. ඒ දින 100ේ තමයි ඔය වයිෆයි කියන සංකල්පය ආවේ. ඒත් ආවට පස්සෙත් කරු කතානායකතුමනි, ICT එකේ කට්ටිය ඇති මේ කාමරයක් ඇතුලේ නැහැ කියනවනේ ඕගොල්ලෝ කාටරි දීලා ඔප්පු කරන්න. 1500කට වඩා ස්ථානවල ප්‍රී වයිෆයි තියෙනවා. මේ මහජන ලයිබ්‍රරිය ඇල්ලටවම අපේ පැත්තෙන් ගත්තොත් ඒවල තියෙනවා ඒවල. ඒක කරගෙන යාම නූතන ආණ්ඩුවක් ගේම මගේ වගේම නෙමෙයි. ඉන්න කාලේ මේ කොමරි කරගෙන ගියා. හැබැයි කරු කතානායකතුමනි, මම කනගාටු වෙනවා. අපිට වැරදිච්ච දෙන මම තේරුම් ගන්න ඒකයි ජනාධිපතිතුමාට කියන. මම ජනාධිපතිතුමනි සතුටුයි ඔබතුමා ඩිජිටල් අමාත්‍යාංශය ඔබේ අතට තියා ගැනීම සම්බන්ධයෙන්.
ඔව් දලුවත් මන්තුමා.
කරු කතානායකතුමනි, දැන් මෙතුමා කියන විදිහට මේ ටැබ් එක නොදුන්නේ අපේ වරද නිසා නෙමෙයි. මේගොල්ලෝ ගේන්න හදපු ටැබ් එක
හරි 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 කොහොමද සිටි. එතුමාට කතාව කරගෙන යන්න.
මම ඕඩර් එක ගන්න මං කෝ වැදගත් කතාවක් කතා කරනකොට ගරු කතානායකතුමනි වැදගත් කතාවක් දානකොට මේ වගේ මිනිසුන්ව ජනාධිපතිතුමා වියත්තු කියලා පාර්ලිමේන්තුව ගෙනලා දාගත්ත එක තමයි ජනාධිපතිතුමා ෆේල් වෙන්න හේතුව. දැන් මේ කතා කරන්නේ කොච්චර දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි සභා නායකයනි මේ වගේ මිනිසු පාලනය කරගන්න. මේ 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 ජනාධිපතිතුමාට හොඳ යෝජනාවක් ඉදිරිපත් කරන්න. ගරු කතානායකතුමනි මේ කතාව අහගෙන හිටියෙත් නෑ. මම කිව්වා ටැබ් එකේ තිබුණු හොරකම තිබුණු තැන කිව්වා. මම කිව්වා කවුද මේ ව්‍යාපෘතිය ගෙනාවේ? කවුද මම කිව්වද අපේ මිනිස්සු හොඳයි කියලා? මං කොහෙක නාපු මිනිහා කවුද කියලාත් මම කිව්වා. අපි ඒගොල්ලමගේ එහෙයිය නෙමෙයි. අපේ මිනිහා හරි වැරදි නම් වැරදි කියනවා. ගරු කතානායකතුමනි මේ අවස්ථාවේදී කල්පනා කරලා බලන්න. කරුණාකරලා පොඩ්ඩක් සංවරෙන්නකෝ. නීතිඥයෙක් අවුරුත් වෙන ගරු උත්තරයක් කතයි. මට ගරු කතානායකතුමනි ආරංචියක් වෙනවා. ඔබතුමා PCR එකක් කරා කියලා එදා මට කිව්වා කපට ප්‍රේසක් කරගන්න. ගරු කතානායකතුමනි මේ වෙලාවේ ගරු කතානායකතුමනි අපි කල්පනා කරලා බලන්න රටක් හැටියට මම කිව්ව එක මේ ජනාධිපතිතුමා හොඳ දෙයක් කරා. මට ඒ වෙලාවේ ඩිජිටල් ඇමති හැටියට කැබිනට් එකේ හිටියර තිබුණු ලොකුම අභියෝගය තමයි අනිත් අමාත්‍යංශලින් සහයෝගය නැතිවීම. දැන් ජනාධිපතිතුමා IT විෂය සම්බන්ධයෙන් එතුමාට පුංචි දැනුමක් තියෙනවා. එතුමා ඉන්ෆෝමැටික්ස් එකේ වැඩ කරලා තියෙනවා. එතුමා ඊට පස්සේ තවත් ආයතනයක වැඩ කරලා තියෙනවා. ඇමරිකාවෙත් ඒ සම්බන්ධයෙන් යම් කිසි දෙයක් කරලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. එතුමාට මේ සම්බන්ධයෙන් හැඟීමක් තියෙනවා. අපි කියන්නේ පාස් වෙනවා නම් පාස් වෙන්න පුළුවන් හොඳම තමයි ඩිජිටල් රෙවොලූෂන් එක ලංකාවේ කිරීම තුළ. ඔය වෙයි එහෙම නැතුව මේ පාර්ලිමේන්තුවේ දඩාවතේ යන සෙට් එකක් දාලා කෑ ගහලා මඩ ගහන එක නෙමෙයි. ගරු කතානායකතුමනි ඩිජිටල් රෙවොලූෂන් එකක් කරන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් බව ජනාධිපතිතුමාට හැකියාවක් තියෙනවා මම මේ කියන්න කැමතියි. ඒක හේතුව තමයි එතුමයි රටේ ජනාධිපති. එතුමයි තමයි කැබිනට් එකේ නායකයා. එනිසා එතුමට පුළුවන් අවුරුද්දක් කල් කියලා කිසිම දෙයක් නොකරුවාට ඉක්මන්ම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ක්‍රමයේ තමයි ඩිජිටල් රෙවොලූෂන් එක කරොත්. ගරු කතානායකතුමනි කනෙක්ටිවිටි කියන එක තමයි ඉස්සෙල්ලම සම්බන්ධතාවය හැදෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවය රට පුරා යන්නට ඕනේ. ඒ රට පුරා සම්බන්ධතාවය යන්න නම් 4G තාක්ෂණය එන්නට ඕනේ. ගරු කතානායකතුමා විශ්වාස කරනවද? එරික්සන් කියන ආයතනයත් එක්ක අපි 5G ටෙස්ට් ලැබ් එකක් පවා ආරම්භ කරලා තියෙනවා. මම ඕපන් කරේ. ඒ වගේම පාදුක්කේ ලංකාවේ තියෙන ලොකුම ඩේටා සෙන්ටර් එකක් ඕපන් කරා. ඒ කියන්නේ අපේ දත්ත ගබඩා කරන්න පුළුවන් දේවල් අපි හදන්න ඕනේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ ගරු කතානායකතුමා. හයිවේ එක පොළොවටින් පාරයටින් හයිවේ එක හදලා තියෙන්නේ යන්න වාහන ඕනේ. ඒව නිර්මාණය කරන්න ICT ආයතනයට ආරාධනා කරන ගොඩක් ප්‍රවීණ කට්ටිය අරගෙන තියෙනවා. මම එකක් කියන්න ඕන කරු කතානායකතුමනි එක පුද්ගලයෙක් ගැන. එහෙම නොකියුවා නම් ඒක මගේ අඩුපාඩුවක් වෙනවා. ICT ආයතනයේ ඉන්න තවමත් එතුමා ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මම ඇමතිකමෙන් ගියට පස්සේ මම කතා කරේවත් නැහැ. හැබැයි මම වාර්තාව බලද්දි මම දැක්කා අපේ ලීගල් ඇඩ්වයිස් ඇටියට හිටපු ජයන්ත ෆර්නැන්ඩෝ කියන මහත්තය. එතුමා මේ ICT ආයතනය වෙනුවෙන් ලෝකේ අපි ආණ්ඩුව ගත්ත 2015 41ක් can we leapfrog 41 places to be number 6 in South Asia. Do you know who we are compared with in technology or at least the infrastructure of us? We are compared after Korea, Japan, Malaysia, we are the 6th country. We were able to raise the bar at that point. Unfortunately, අපේ මිනිස්සු දැක්කේ බැලුමක් වටන එකක් විතරයි. ඒ බැලුම වැටුන්නේ නැහැ. Google ආයතනයෙන් statement එකක් දුන්නා. We are satisfied. බැලුමක් ඇවිල්ලා plane එකක් වගේ බාන්නේ නැහැ. බැලුම වැටෙන වෙලාවේ ඒ Google ආයතනයේ සුද්දොටිගේ හිටියේ නැහැ. ඒ කතාවත් මං කියන්න. ඒ සුද්දොටිගේ හිටියේ මිරිස්සේ වෙලාවේ. එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එකේ බැලුමක් යන්නේ 75,000 උඩ. ප්ලේන් එකක් යන්නේ 35,000 උඩ. එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එකෙන් කිව්වා බාන්න ඕනේ වෙලාව කීයද කියලා. එතකොට බාන්නේ ගම්පොළ පැත්තට කිව්වා. මුන් මිරිසේ බීච් එකේ හිටියේ සුද්දොටිගේ ඇමරිකන් කාර්. Google map එකේ දාලා බැලුවා ගම්පොළ කිව්ව ලොකේෂන් එක යන්න කොච්චරලා යනවද කියලා. පෙන්වුවේ පැහැතුනයි මේකෙන් යනකොට පැය 6යි. අරක ඇවිල්ලා බිමට. හැබැයි ওই බැලුම් කිනේම වැටෙනවා. ඒකේ තියෙනවා ලිතියම් බොක්ස් එකක්. ඒ බොක්ස් එක තමයි ඒගොල්ලන්ට ප්‍රොටෙක්ට් කරගන්න ඕන. ඒකේ ගහලම තියෙනවා anybody who finds this box please call us. Google ආයතනයේ දුන්න ස්ටේට්මන්ට් එකක්. මේක සක්සස්ෆුල් කියලා. අපේ කාලකන්නිකම දේශපාලන වෛරය නිසා ඒක නැති කරගත්තා. මට බැලුමයි කිව්වා, බලුමයි කිව්වා, ඔක්කොම කිව්වා. මම නෙමේ පෙරදුනේ. මට ඉන්ටර්නෙට් තියෙනවා මගේ ෆෝන් එකේ. ගමේ ඉන්න අහිංසක ළමයට ඒ ඉන්ටර්නෙට් එක නැති වුණේ. නොමිලේ ලැබිච්ච ප්‍රොජෙක්ට් එකක්. ලංකා රජයෙන් රුපියලක් හරි දෙවලා දෙනවා කියලා පෙන්වන්න මට පෙන්වන්න. ලංකා රජයෙන් 75,000 දෙවලා දෙනවාද කියලා. හැබැයි මේ ලංකාවේ මිනිසුන්ට කියන්න දේවල් නැති වුණාම මිනිසුන්ගේ හොඳ ව්‍යාපෘති නැති කරලා දැම්මා. මම අර කියන් ආපු ජයන්ත ෆර්නැන්ඩෝ මැතිතුමා නිසා තමයි අපිට ඉලෙක්ට්‍රොනික ඇක්ට් එකක් පාස් කරගන්න පුළුවන් වුණේ ගරු කතානායකතුමනි. අපි ඊකෝ ඉන්දියාවේ ගනුදෙනු කරන WhatsApp එක තුලින් අපිට ඒක කරගන්න බෑ. තවම රටක ඩිජිටල් කතා කියනවා. අපිට PayPal එක නැහැ. අපි ඒ කාලේ Stripe කියලා එකක් ගෙනාවා. ඒක තමයි PayPal වලට පස්සේ දෙන හොඳම එක. ඇමරිකාවේ ගිහිල්ලා සම්බන්ධීකරණය කරලා ගෙනල්ලා දුන්නා. මහබැංකු ඒ කාලයකට අවසර දුන්නේ නැහැ. මේ ඔක්කොම ආණ්ඩුවල තියෙන ඇදිලි නිසා කිසිම ව්‍යාපෘතියක් ඉස්සරහට යන්න බැරි වුණා. ඒ නිසා මං සතුටු වෙනවා. ජනාධිපතිතුමාගේටද මේක තියෙන්නේ. එතුමන කවුරුත් සින්දු දාන්න සෙල්ලම් දාන්නේ නැති වෙයි කියලා මම ප්‍රාර්ථනා. හැබැයි මං ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා. ඩිජිටල් ටාස්ක් ෆෝස් එකක් හදන්න. ඒකට අපි ආණ්ඩුව අපිට තනතුරු ඕනේ නැහැ. ඒකට ගන්න හොඳ විද්වත් කට්ටිය ගන්න. දේශපාලනයේකට ගන්න ඕන ආවරණයට විපක්ෂ මිනිසුත් ගන්න. දන්න කෙක් ඉන්නව නම් ඒක ගැන. එහම අපි දන්නවා කියලා මම කියන්නේ නැහැ ගරු කතා නැතුව. මට ඩිජිටල් කියන විශේෂ රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් මැතිකම දුන්න ගමන් මම එලෝ පොල් ලේරනවා. මොකද්ද මේ මගුල කියලා. අපි අහලා තිබ්බේ ඩිජිටල් කටවුට් ගැන විතරයි ඒ කාලේ. දැන් මේක ගැන ඉගෙන ගත්තා. උනාවක් තියෙනවා ඕන මිනිහෙක් ඉගෙන ගත්තා. මම කිව්වා වගේ පළවෙනිම ඉගෙන ගත්ත දේ තමයි ඩිජිටල් කියන වචනේ සිංහලයට කොහොමද මම පරිවර්තනය කරන්නේ කියලා. ඇඟිලි වලින් කරන කියලා ගෑල්ලක් තිබුණා. ඕක අපේ පැත්තේ එහෙම වෙන පැත්තේ ඉන්නවනම් මට ඕකටත් කාඩ් එකක් ගහමු ඇඟිලි ගහන්න එමුති කියලා. හැබැයි ඇඟිලි වලින් කරනවා කියන්නේ මොකද කර කතා නැහැ. මේ ෆෝන් එක තුලින් මගේ හෙල්ත් එක, මගේ බැංකුව, මගේ සියලු දේවල් මේ ෆෝන් එක තුලට ගෙනත් දීම තමයි සමාජයේ කඩට අපිට දිනු වෙන්න පුළුවන්. අපේ ලංකාවේ ජනගහනයෙන් 107%කට ටෙලිෆෝන් කනෙක්ෂන් තියෙනවා. 107කට ටෙලිෆෝන් සෙවිලත් අපි තාම ඩිජිටලි ඉස්සරහට නැහැ කියන එක ප්‍රශ්නයක් ගරු කතානේ. ස්මාර්ට් ජංගමතුන කතරන තාම ලංකාවේ තියෙන්නේ ලංකාවේ ජනගහනයෙන් 3/1කට පමණයි. එතකොට අපි ඉස්සෙල්ලම ගන්නවා ස්මාර්ට් ෆෝන් පෙනිට්‍රේෂන් එක වැඩි කරගන්න. මිනිසුන්ට මේක සහනදායි මිලට දෙන්න බලන්න ඕනේ. එහෙම නැත්නම් පැකේජ් එකකට එකතු කරලා දෙන්න බලන්න ඕනේ. මේ අද කාලේ පොඩි දරුවෙක් අපේ කතානායකතුමාට මුණුපුරෝ එහෙම ඉන්නවද මන් දන්නේ නැහැ. හැබැයි ඉන්නවා නම් බලන්න ඔබතුමාට වඩා හොඳට පොඩිම ෆෝන් එක පාවිච්චි කරන්නේ නැද්ද? ඒක උප්පත්තියෙන් මේ නූතන ලෝකෙට ආපු දෙයක්. අම්මා තාත්තා ෆෝන් එක පොඩි එකා ගේම් එකකුත් ගහලා ඔක්කොම අතහැරලා තාත්තගේ අතට දෙනවා SMS එකකුත් අරලා. හැබැයි අපි ඒක මේ බස් එක අපි මිස් කරගත්තොත් ගරු කතා නැහැ කියලා අපි මිස්ම තමයි. ලෝකේ තාක්ෂණයෙන් උඩට යනකොට අපි මම ජනාධිපතිතුමන් ඉල්ලීමක් ගන්න කැමතියි. ඔබතුමා ඊයේ මන් දෙක ගැසට් එකක් ගහලා දිනන තවත් ඇමතිකම් වලට කඩලා පුළුවන් නම් ඔබතුමා ඒක ඇමතිකමේ ඉන්න ගමන් රාජ්‍ය ඇමති කෙනෙක් හරි මේ දක්ෂ කොල්ලෙක්ව තරුණ කෙනෙක්ව දාන්න. මොකද ඒකට අත්‍යවශ්‍ය විශාල වපසරයක් තියෙන කොටසක් මේ ඩිජිටල් කියන එක. ඒක ලෝකයේ තියෙන නූතනම දේ ඩිජිටල් කියන එක. ICT වලට කවුරු හරි කියන්නේ දාන්න. ඔබතුමා ඒකේ කැබිනට් ඇමතිවරයා හැටියට ඉන්න. නමුත් ඔබතුමාට වැඩි කවකාවරි ගන්න මේකේ ඉන්න තරුණ කොල්ලෙක්. සමහර හොඳ උගත් කට්ටිය ඉන්න. සමහර උගත් කියලා හිතන් ආපු වියත් කට්ටිය නෙමෙයි ඔය පැණි දෙන ඒ වගේ කට්ටියම නෙමෙයි. හැබැයි කවුරු හරි හොඳ තරුණ දක්ෂ උගත් කෙනෙක්ව මේකට දාගත්තනම් ජනාධිපතිතුමාට සහයක් වෙයි කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපි හැමදාම විවේචනයට එන්නේ නැහැ ගරු කතානායකතුමා. කෑමන් කිව්වේ ජනාධිපතිතුමාට ෆේල් කියලා කියන්නේ සාමාන්‍ය පෙළ සමහරට ළමයි ෆේල් වෙනවා. අපේ ළමයි නරක යාළුවෝත් එක්ක රැයට පාඩම් කරන්න ගියාම ඒ යාළුවෝ දෙන ලනු කාලා සර් ෆේල් වෙන්න පුළුවන්. හැබැයි රිපීට් කරන්න පුළුවන් විභාගේ. කළ විශ්වවිද්‍යාලයන්න පුළුවන් උසස් පෙළ කරලා. ඉතින් අපි මේ විපක්ෂයක් හේට කරන්නේ සර් ෆේල් කිව්වා පළවෙනි අවුරුද්ද දැන් පාස් කරන්න උත්සාහ කරනවා මේ බජට් එකේ. සෝ ඒක එතුමාගේ අතේ තියෙන දෙයක්. නරක මිත්‍ර ආශ්‍රය අතහැරියොත් නරක මිත්‍ර ආශ්‍රය එක එක රූපවාහිනී නාලිකාවල අයිතිකාරයෝ දෙන ලනු කන්නේ නැති වෙලා හරියට හොඳ බුද්ධිමත් පිරිසක් අරගෙන මම අර විහිළුවක් කර මේ මහින්ද සමරසිංහ එම කියන මහත්තුමාල හොඳ අවංක මිනිස්වර එකම දේර එහෙට මෙහෙට ගිහලා අපිට වයින්වර පොඩ්ඩක් නිකන් හිතවුල් වෙන. මොකද ඒකට හේම වෙන්න හේතුවක් තියෙන මොකද අපි එදා ගන්න ඕන මුළු කුට්ටියම අපි ඒගොල්ලන්ට භාගයක් බෙදාගෙන තමයි නැහැ. එහෙම නැත්නම් එදා මම විතරයි කැබිනට් එකේ ගියේ. මොකද මහැමති වෙලා ආසන 9/9 දිස්ත්‍රික්කේ දිනපු නිසා සමහරවන් අහනවා බයටද මං ඉල්ලුවේ නැති කියලා. බයට නෙමෙයි, මම ලක්ෂ දෙකක් ගත්තේ 220,000 UMP එකේ ඡන්දයම් වෙච්ච වෙලාවේ. මට ඕනේ ලක්ෂ දෙකකට වඩා ලොකු ගාණකට යන්න. ඉතින් මේකේ පොඩි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේක් එකක් අරගෙන ගම්පා දිස්ත්‍රික්කෙන් ඇවිල්ලා තුනක් ගන්නවා. ඉතින් ඒක මිනිහෙක්ගේ තියෙන ඕනේ දර්ශනයක් තියෙන ඕනේ ජීවිතේ. ඉතින් ඒ දර්ශනය මට තිබුණා. ඒ නිසා මම බැලුවේ අපේ පක්ෂයත් එක්ක යන්න. ඡන්දයකට බය වෙන්නේ නම් කවදාවත් මම ඉල්ලන්නේ නැහැ. මගේ කුට්ටිය ඇරලා තියාලුව සහෝදරය දන්නවා දේශපාලනේ. කොච්චර ඡන්දාඩුන පරදීන්නේ නැන්නේ. මොකද මිනිසුත් එක්ක අපිට මේ වැඩ පිළිවෙල අපි ගමට ගෙනිච්ච අගරු කතා නායකතුමනි. ඒ වගේම මම අර කිව්ව ජයන්ත ෆර්නැන්ඩෝ මෙතුමාව අමතක කරන්න එපා. අපි UN සයිබර් කොන්ෆරන්ස් එකේ එතුමාගේ විශේෂ මෙහෙවීම තුළ අපිට පුළුවන් වුණා විශාල ගෞරවයක් ලෝකේ IT තාක්ෂණයේ සම්බන්ධයෙන් ඉදිරියට ආපු රටක් හේට අපිව පිළිගත්තා. හැබැයි ගරු කතා නායකතුමනි අපේ වෙන්නම ඕනේ කැලේ කීපයක් තියෙනවා. ඒවා තමයි ඩිජිටල් රටක් හැටියට ඉස්සරහට යනවනම් අපිට ওই පේමන්ට් ප්ලැට්ෆෝම් අවශ්‍ය වෙනවා. මම දැක්කේ නෑ ජනාධිපතිතුමාගේ මේ අයවැය කතාවේ කොතනකවත් ඒක තියෙනවා. මම තව එක අත්‍යවශ්‍ය වැදගත් සාධකයකට එන්නම් ගරු කතා නායකතුමනි කොවිඩ් එකත් එක්ක. අද අපි මේ ඩිජිටල් රටක් වෙන්න ඕන රටක අපේ තියෙනවද එක තැනක සිංගල් පොයින්ට් එකක සිංගල් වින්ඩෝ එක බලන්න කොහේද අපේ ප්‍රශ්න තියෙන්නේ කියලා රටේ කොවිඩ් සම්බන්ධ. ඇඳවල් කීයක් තියෙනවද අනුරාධපුර ඉස්පිරිතාලේ? දැන් එංගලන්තේ මම මේක සභාගත කරන්නම්. මෙන්න මේකේ තියෙනවා එංගලන්තේ හදපුවා. දැන් අපේ ICT එකේ මම දන්න විදිහට ඔබතුමාලට අසාධාරණයක් කරන්නේ නැහැ. මම මේක ඔබතුමාලට චෝදනා කරන්න ඉනිසියාවට කියන එකක් නෙමෙයි. මිලියන 30ක මාසෙට පඩි ගෙවන ICT එක ඇතුලේ. හැබැයි අපිට බැරි වුණා තවම මේ වගේ එකක් නිර්මාණය කරගන්න. එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ, ජපානයේ, සිංගප්පූරුවේ හැමතැනම තියෙනවා මේ 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 වැඩපිළ. මොකද්ද එකින් තියෙන්නේ? දැන් අපි කිව්වම අපේ පළාත බදුල්ලන බදුල්ල රෝහලේ අද දවසේ 20ක් කොවිඩ් ඇදුනා නම් ඒගොල්ලන් ප්ලෑන් කරනවා දවස් 3ක රේෂියෝ එකක් කරන් ඊගාව දවස් 3ේදී ඉස්පිරිතාලට ඇඳවල් කීයක් අපි ලෑස්ති කරගන්න ඕනේද කියලා. ලෙඩා අපිට තියෙන්න ඕනේ තාක්ෂණය අපිට බලන්න පුළුවන් වෙන අපේ තැන මොකද්ද තියෙන්නේ, මොකද්ද වෙන්නේ, කොයිද නරක තැන. ඒක එක තැනකින් බලන්න පුළුවන් කොවිඩ් ගැන. ඒ කියන්නේ කවුද අර හමුදාපතිතුමා ඇවිල්ලා ප්‍රෙස් එකට කියනකම් බලන් ඉන්න ඕනේ නැහැ. ඒකට රෑ 12ට මිනිස්සු බුදිය ගත්තට පස්සේ 5ක් මැරුණා, 10ක් මැරුණා, 8ක් මැරුණා, 9ක් මැරුණා, 3ක් මැරුණා. මේ එකම ගානේ දුවන්නේ වැඩි. මිනිසුන්ට කිසිම ට්‍රාන්ස්පරෙන්සියක් නැහැ. මේ ලෝකේ ඩිජිටල් ක්‍රම තුල ට්‍රාන්ස්පරෙන්සිය දා ගන්න පුළුවන්. ඒක තමයි හොඳම වැඩේ. ගරු කථානායකතුමනි, මම ඉල්ලීමක් කරනවා ICT ආයතනයට වහාම එවැනි සිංගල් වින්ඩෝ එකක් හදන්න ලංකාවේ මිනිසු මේ ප්‍රශ්නවලින් නම්. ඒ වගේම මම ICT ආයතනයේ කවුරු හරි ඉන්නවනම් මේ මේ මිනිස්සෙක් ලියපු එකක් How I Hack Stay Safe Program කියලා වැඩසටහන. මම දන්නේ ICT ඉරුව මහත්වෙක් කියලා දිනවලු කමන්නේ හැක්කරට ඒක වැඩි ඩේටා නැහැ කියලා. එහෙම කියලා දිනවනම් පට්ටපල් අමූලික මෝඩ කතාවක්. හැබැයි මේ ළමයා කියලා දෙන එක එයා හැක්කරේ වැරදි දේ කර නෙමෙයි. ඒ සම්බන්ධයෙන් එයා කරපු ස්ටෙප්ස් ටික කොහොමද හැක්කරේ සියලු දේ මේකේ තියෙනවා. මම මේක සභාගත කරනවා. කවුරු හරි වැදගත් මේක සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවනම් පාර්ලිමේන්තුවක මේක කියවලා බලන්න. මොකද ඒකේ තියෙනවා අපිට ඩෙන්ටි කාඩ් නම්බරේ දාන්න කියලා. ඒ ළමයා දාලා තියෙනවා 1234567868 කියලා. එයාව රෙජිස්ටර් කරලා තියෙනවා. එහෙම ඩෙන්ටි කාඩ් නම්බරයක් නැහැ. හරි. තොර මේක වැරදි. ඊට පස්සේ ආයේ දත්ත ගත්ත හැටි ඔක්කොම මේක විස්තර කියලා දෙනවා. මේ ස්ටේ සේෆ් කියන ප්‍රෝග්‍රෑම් එක නමට ඔන්න අපි කොවිඩ් සම්බන්ධයෙන් ස්ටේ සේෆ් කියලා කන්ටැක්ට් ට්‍රේසිං එක කොට එක වැරදි. ඒක රුපියලක්වත් ආණ්ඩුවෙන් වියදම් කරලා නෙමෙයි කවුද නිකන් ගෙනල්ලා දීපු එකක් ගත්තේ. මන් දන්නේ විතර. ලංකාවේ තියෙනවා විශාල ලෝකෙනම ගිය කම්පැනි කීපයක්. WSO2, Cogen, Virtusa මෙවැනි පට්ට හොඳ ආයතන කීපයක් ලංකාවේ තියෙනවා. ලෝකේ හොඳම ධනවත්ම Emirates එකේ පවා ඔපරේටින් සිස්ටම් එක ෆෝඩෝජස් ඩෑම් එකේ ඔපරේටින් සිස්ටම් එක කරන්නේ ලංකාවේ ඉන්න ආයතන. බ්‍රිටිෂ් ටෙලිකොම් එකේ බැක් ඔෆිස් එක තියෙන්නේ දෙමළකොඩ වර්චුසයිගේ ආයතනය තුලේ. කෝල් වල ඔක්කොම ටර්මිනේෂන් ප්‍රශ්නයක් ආවද ඔක්කොම ඉන්නේ ලංකාවේ. මේ ලංකාවේ තාක්ෂණය උපරිම තියෙනවා. අපි එකෙන් ප්‍රයෝජනය ගන්නවද කියන එක පිළිබඳව ජනාධිපතිතුමාට මතක් කරන්න ඕනේ. ඉතින් මේකෙන් තමයි ඇත්ත වශයෙන්ම අපි කිව්වට මම කවදාවත් කියන්නේ නැහැ වේවල් කර්මාන්තේ කරන්න ඕනේ නැහැ කියලා. මම කියන්නේ මැටි කර්මාන්තේ ගොඩනගන්න ඕනේ නැහැ කියලා කියන්නේ අත්‍යවශ්‍යම කර්මාන්තේ ලෝකේ 4th ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක ඩිජිටල්. අපි මොනවද ඩිජිටල් ගැන මේ කැබිනට් මේ ආයේ තියන්නේ? මොනවා වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මම චෝදනා කරා වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳක් කියන්නේ එතුමා ඒක දැක්කා. එතුමා ඒක කළා තමයි කැබිනට් එකේ ඉන්න ලාබාල මන්ත්‍රීලාට මට ඕක දුන්නේ. හැබැයි ඒක අපි ඉගෙන ගන්න උනා. තිබුණ හොඳම වාසිය තමයි කරු කතානායකතුමනි ලෝකේ රටවල් එක්ක මේ සම්බන්ධය හදා ගන්න පුළුවන් වුණා. චමක් පල්ලිය පිටිය කියන ඒ Facebook එකේ හිටපු ආයතනෙ හිටපු නිර්මාතෘවරයා ඒක පළවෙනි මාක් සකබර්ග් එක පළවෙනි 10 දෙනාගෙන් එක්කෙනෙක් ලංකාවේ මිනිස්සෙක්. එයාගේ එයා ඉපදුනේ බණ්ඩාරල ඉස්පිරිතාලේ. ඊට පස්සේ කැනඩාවට ගිහිල්ලා ඉගෙනගෙන තමයි අපි කොමරි ඒ ගිහිල්ලා Google ආයතනෙට සම්බන්ධ කරේ. අපි ඊට පස්සේ සිලිකන් වැලි එම්බසිඩර් පෝස්ට් එකක උත් දුන්නා. ඒ වගේ මිනිසුන්ගෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ මේ ආණ්ඩුව ගිහිල්ලා. එහෙම නැතුව මේක කරන්න හම් වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. හැබැයි හැම තැනම කොහින් හරි ඒ වගේ වැඩක් කරගෙන උනර ඩීල් එකක් ගහනවා. දැන් බලන කතානායකතුමනි අපි ඩිජිටල් ඩෙන්ටිටියක් ගේන්න හැදුවා. ඒ ගේන්න හැදුවේ දැනට ලංකාවේ රුපියල් 5000 දෙන ප්‍රශ්නේ දිනේෂ් ගුණවර්ධන සභානායකතුමනි එන්නේ නැහැ එමනම්. මිනිසු පොලිමේ ඉඳලා රුපියල් 5000 ගන්න ඕනේ නැහැ. ඩිජිටල් ඩෙන්ටිටිය දැම්මනම් කෙලිම මොබයිල් ෆෝන් එකට 5000 ගම බීප් බීප් ගාලා වදිනවා. එහෙම අරින්න ක්‍රමයක් ලංකාව තුල තියෙන්න ඕනේ. රුපියල් 5000 අතින් දී විනාඩිය දෙනවා. රුපියල් 5000 ගානේ දෙන්න ගියාම තමයි මේකේ සම්පූර්ණ ප්‍රශ්නේ එන්නේ කියලා කතානායකතුමනි. ඒ නිසා මම ඒසා ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් ආයාචනාවක් කරනවා. මේ හොඳ දේවල් සභානායකතුමා ඉන්න නිසා ජනාධිපතිතුමත් එක්ක කතා කරලා මේකට මහාම ටාස්ක් ෆෝස් එකක් එහෙම නැත්නම් ශනික ටාස්ක් ෆෝස් එකක් ඩිජිටලි ලංකාව දිනු කරන්න පුළුවන් ක්‍රම දෙයක්. එතකොට මේ ඔය මේ ආශ්‍රිතව බෝ වෙන්නේ නැහැ. ආශ්‍රිතයන් යන්නේ නැහැ. ඔක්කොම ෆෝන් එකේ තමන්ගේ ෆෝන් එකේ ගෙදර ඉඳලා සියලු දේ කරන්න තාක්ෂණය රටේ තියෙනවා. ෆයිබර් ඔප්ටික් කියන තාක්ෂණය ලංකාව පුරා විහිදෙමින් පවතිනවා. ලංකාවේ තාම හොඳ ආයතන දැන් මොබිටෙල් ඩයලොග් කියන ආයතන දෙක තාම හොඳ තරඟකාරීත්වයකින් වැඩ කරනවා. ඔවුන්ට දෙන්න ඕන සහයෝගය දීම තුල තමයි එහෙම නැතුව සමහර බේබිලා ඉන්න ඔය කම්පැනි වලින් කරන්නේ එක්ක දිගට ස්පොන්සර්ෂිප් ඉල්ලන එකමයි. එහෙම නොකර මේ ආයතන වලට ශක්තිය දෙනවනම් TRC ට මම දැක්ක බිලියන 15ක් ජනාධිපතිතුමාගේ කතාවේදී අගමැතිතුමාගේ කතාවේදී කිව්වා ලබා දෙනවා කියලා. 4G දෙන්න. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඒ ව්‍යාපෘති හරියට කරන ගමන් සමාජයට ඒ TRC ගේම පුළුවන් ඔය 2G ෆෝන් ලංකාවට ගෙනෙන්න එක තානම් කරන්න. ඔය 2G ලංකාවට ෆෝන් ගේනෙම තලයි මේ ස්මාර්ට් ජංගම දුරකථන ප්‍රචලිත වෙන්නේ නැත්තේ. අර පොඩි අර ඔබන ෆෝන් තියෙන්නේ ඒව ටික ඒව ගේන එක ලංකාවේ නවත්වන්න ඕනේ TRC. එහෙම ලෝකේ කවුරුත් ගේන්නේ නැහැ ෆෝන්. මේ දන්න ලෝකේ නූතන ලෝකේ රටවල් අපේ රටවල තමයි ඇංගිලි වලින් ඔබන අර ෆෝන් ගේන්නේ. ඒ නිසා TRC ට මුලින්ම කියනවා කරුණාකරලා ඒක නවත්. මම දන්නවා TRC ආයතනයේ දක්ෂ තරුණ අහලා තියෙනවා හොඳ තරුණ දක්ෂෙක් ඉන්නවා කියලා. සුභවදනා එතුමාට ඒ කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් නම් ඔසදදද කවුද කියලා මහත්තේ හම්බ වෙලා නැහැ. කාට කඩේ යන මිනිහෙන් නෙමෙයි මම ඇත්ත දන්න දේ කියන්නේ. පත්තර වලින් කියවලා තියෙන දේ කියන්නේ. සෞභතුමා දක්ෂෙක් කියලා ආරංචියක් දෙනවා. අපි ඔබතුමායි වැඩේ හරියට කරන්න. ඒකට ටයිම් ලයින් එකක් සෙට් කරන්න. කාලවකවානුවක් තියන මාස 6න් එක කරනවා කියලා ගන්න. ඒ සියලු දේ කරනවා නම් අපිට රටක් ඇවිල්ලා දියුණු වෙන්න සතුටු වෙන්න පුළුවන් වෙයි. කරු කතානායකතුමනි, ඒ කියන අතරෙදිම අද පුංචි මම දැක්ක අද අවසාන කතාව කරනකොට අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා අභූත චෝදනාවක් කෙල්ල කරා. ඒ චෝදනාව තමයි අපි හිට රිෂාඩ් බදුරුටින් සල්ලි දීලා අපි Facebook ගහනවා කිය. මම ඒක ඔබතුමාට කියන්න ඕකකට මගේ නමනේ වැඩියෙන්ම යන්නේ. මට නම් ඔය මම දැක්ක Facebook වල දිනන මට කොයින්ද විදේශ රටකින් මිලියන 10ක් මට ඩොලර් 10000 දුන්නා නම් මං ගහලා පෙන්නනවා නියමට. ඒව හම්බුන්නේ නැහැ. ඒ වුණේ කොහොමද නන්ද කර කතා නායකතුමනි? ඔය සර්ෆේල් කියන කතාව වුණේ අපි රටක් ඇද රටේ මිනිසුන්ගේ තිබ්බ වචනේ අපි සමාජයට ගෙනා. අපි සමාජයට ගෙනාවට පස්සේ අපි එක ලයින් එකේ කතා කරා. අපිට පේජ් කාරයෝ හිටියේ නැහැ. අපි අවංකව හැමතැනම එකම භාෂාව කතා කරපු නිසා මිනිස්සු එක අල්ලගත්තා. මේගොල්ලන් තමයි නාගත්තේ. මේගොල්ලන් එක අරගෙන ගෝ අපි ෆේල් නැහැ කියලා. අපි මොනා කරන්නද? අපි වේල් කියලා කිව්වා මේගොල්ලෝ වේල් නැහැ කිව්වා. ඉතින් මිනිස්සු කෝ නැහැ උඹලා වේල් කියලා. ඕකයි උනේ. එහෙම නැතුව සල්ලි ගෙවලා ගැහුවා නම් අම්මා ලොවි ගහෙන් ගහන්නේ අපි එහෙම නම් මේ වෙලාවේ. ගරු කතානායකතුමනි මේ මර්ධණයට නම් අද කියන්න එපා. සමාජ ජාලා අඩවි කියන්නේ මට තරම් ගහලා නැතුවදී ලොවේ. මට ගහන මඩ මම සාමාන්‍යයෙන් මගේ ප්‍රතිපත්තිය කෙරේට උත්තර දෙන්නේ නැහැ. මම දන්නවනම් මම හරි කියලා මම ඒවට උත්තර දෙන්න යන්නේ කැමති නැහැ. ගරු කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා. සමාජ ජාලවල කොල්ලෝ ලියන දේවල් ඒක ඒ කියන්නේ කීබෝඩ් වොරියස්ලා ලෝකේ ඉන්නවා. ඒත් ඒකේ හරි වැරද්ද බලන්න ඕන ෆැක්ට් චෙකර් කියලා ආයතනයක් තියෙනවා. ඒවට බාර දෙනවා මිසක් එක එක නිර්ණායක දාලා තහංචි දාලා මන් නම් කියන්න ඕන නම් මට නම් කියන්න පුළුවන් ඊයේ පෙරේදා රැස්වීමක් තියලා ආරක්ෂක ලේකම්තුමාගේ කාමරේ Facebook වල ලියන කොල්ලෝ ටිකක් ගෙනල්ලා සල්ලි දෙන්න ඔෆර් කරපු මිනිස්සුගේ නමේ ඉඳන් මට ඕන නම් කියන්න පුළුවන්. එයත් අර එක ගජ මිතුරෙක්. අර එක්කෙනෙක් කියන්නේ ඔය රූපවාහිනී නාලිකාවක මෙයා රූපවාහිනී නෙවෙයි නව සම්බන්ධෙක් කියන්නේ. එයා තමයි ඒකේ සල්ලි මිලියන 2 ගානේ Facebook කට්ටියට දෙන්න ඔෆර් කරේ. සම මම ඉල්ලීමක් කරනවා. අනේ තව කෙනෙක් ඉන්නවා මම දැක්ක අර ඔබතුමාට ලියුමකුත් එවලා තියෙනවා. අර ගවුන් ඇඳන් සින්දු කියන මෑන් කෙනෙක් ඉන්නේ පිරිමිද ගෑනුදු කියලා දන්නෙත් නෑ ඒක මොකෙද්ද කියලා. අන්න රංජන් රාමනායකට විරුද්ධව ඔබතුමාට කතානායකතුමාට ලියුමක් දන්නේ නැහැ මේ Facebook එකේ තියෙනවා. ඔබේ නම ගහලා. ඔබතුමාගේ නම ගහලා එයා ලියුමක් දාලා තියෙනවා රංජන්. ඒ කියන්නේ ඔබතුමාට අභියෝග කරනවා කොහිද යන මේ 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 වල් සින්දු හදන එකේ මේ මිනිසුන්ගේ වික්ටර් රත්නායකගේ නම කාපු මිනිහෙක්. එනිසා ගරු කතානායකතුමනි ඔබතුමාගෙන් ආයතන කර මේ හවුස් එකේ මේ සභාවේ ගෞරව රැකීම ඔබේ යුතුකමක්. ඒ වගේම සමාජ ජාලවල තියෙන වචන යන්නට ඉඩ දීම ඒක සාමාන්‍ය දෙයක්. අපි කොච්චර කෑද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පම්බය මොනවද කියපුණදී නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනවද කිව්වනදී නම් එහෙම කිව්වයි කියලා මේ මිනිසුන්ව හිරේ දාන්න යනවා නම් මේ ලෞකික මොකද්ද තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජ ජාලාවල තියෙනවනම් ඕන කෙනෙක් මං ගැන කියන්න ඉඩ දෙන්න ඕන. බුද්ධිය තියෙන මිනිහා තෝරයි මේක ඇත්ත නිවුස් එකක්ද මේක බොරු නිවුස් එකක්ද කියන එක. එහෙම නැත්නම් සමාජ ජාලාවලට සල්ලි දීලා හදනවා කියන කතාව බොරු. ඒක මම අවංකව මම ඕන තැනකදී උරලා කියනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ කරකෝ තමයි කියනවා. මම වැඩි වෙලා ගන්න මම අවසන් කරන්න. මම අවසන් වශයෙන් ජනාධිපතිතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. එතුමා මේ අමාත්‍ය සේවක දෙක තනියෙන් ගත්ත එක ගැන තව ගොඩක් එතුමාට ආයතන තියෙනවා. ඉල්ලීමක් කරනවා වහම ඩිජිටල් කරන්නේ කියන එකේ වටිනාකම අතට අරගෙන ඒ වටිනා ඔබතුමාට මම කියන්න ඉස්සෙල්ලා ඔබතුමා කතානායකතුමා නිසා මහලේකම්තුමා තින් නිසා නිකම් ගිල බලන්න පාර්ලිමේන්තුව තුල මේ කම්පියුටරේට ලොග් වෙලා තියෙන 100ට කීයද කියන්නේ දැන් ගිහලා IT සෙක්ෂන් එකෙන් අරගෙන මේ තියලා තියෙන කම්පියුටරේ මේ අපි කී දෙනාගෙන් කී දෙනාද මේකේ පාස්වර්ඩ් එක ගහලා තියෙන්නේ කියන්නේ එතකොට අපි ඩිජිටල් කරන්නේට සම්බන්ධ නැහැ කරු කතානායකතුමනි ඉස්කෝල යන ගුරුවරු බයයි ළමයින්ට ඩිජිටල් වලින් ගන්න මොකද ගුරුවරයා දන්නේ නැහැ. ඒක මං කියන්නේ වරදක් නෙමෙයි. අපි ලොකු වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ට්‍රේනින්ග් ද ට්‍රේනර්ස් කියන එක. එනිසා ඒ වගේ ලොකු වැඩපිළිවෙලට අපි ආ යුතුයි. ලොකු විශාල ස්කෝප් එකක් තියෙනවා. වැඩ කරේ නැද්ද කියන එක පිළිබඳව කරපු වැඩ ටික මං සභාගත කරනවා. ඒක කියවලා මීට පස්සේ ඔය බැලුම් හරින්නේ මේ කියන මිනිස්සු කියවන්න ඉස්සෙල්ලා මොනවද කරලා තියෙන්නේ කියන එක තේරුම් අරගෙන බැලුමක් උඩට එන්න මං දාලා උඩ අරින්නම් කියන බව මතක් කරමින් සිළු දනාට මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි අන්දර.